තවත් මේ ප්‍රශ්නයක් කණ්ඩ හිතුනහම කබර ගොයක් තල ගොයා කරගන්න ක්‍රමයක් තියෙනවා කියලා අපි කතාවක් තියෙනවා. ඒ වගේ සමහර පිරිසවලට තමන්ගේ මතයක් ඉෂ්ට කරගන්න විවිධාකාර විදිහට බණ හදලත් ගන්නවා. එහෙමත් ක්‍රම තියෙනවා. දැන් මේ පෙන්වා දෙන එකක් තමයි ආර්ය මාර්ගයේ පූර්ණයේ සඳහා ඉර්ජියෝම බලපාන කාරණයක් නිසා මෙම ගැටලුව ඉදිරිපත් කරනවා කියලා මේ කියා තියෙන්නේ. දැන් ස්වාමීන් වහන්සේ නමක් විසින් මෙහෙම දේශනයක් කරනවලු. උන්වහන්සේ කියන ආකාරයට අනුව සද්දස්ස කුල පුත්‍රස්ස යනු සෝතාපන්න මාර්ග අනුගාමිකයයි කියලා කියනවා. මෙම සද්දස්ස කුල පුත්‍රයාට සෝතාපන්න ඵලයට පත්වීමට නම් පරතෝ ഘോഷක ප්‍රත්‍යය ආකාර දෙකකින් ලැබිය යුතුයි කියලා කියනවලු. මොකද්ද? මගඵල ලාභියකින් ලබන පරතෝ ഘോഷක ප්‍රත්‍යය. අනික තමයි සිදුහත් කුමාරයා උපන් තැන හරි බුදු වෙච්ච තැන හරි ප්‍රථම ධර්ම දේශනා පවත්වන තැන හරි පිරිනුවන් පවත්වන තැන හරි ඉතිහාසයෙන්ම බලන්න ඕනලු. අන්නේ පස්සේ ගත කෑල්ල මොකෙන්ද ගත්තේ කියන එක නම් කියන්න කිසිම සාධකයක් මේ ත්‍රිපිටකේ නැහැ. පැහැදිලිවම තියෙන දෙයක් සෝතාපට්ටි අංග හතරක් තියෙනවා. සත්පුරුද සංසේවනේ, සද්ධර්ම ශ්‍රවණේ, යෝනිසෝ මනසිකාරිය, ධම්මානු ධම්ම ප්‍රතිපත්තිය. දැන් ඕකට පස්සේ තවත් කෑල්ලක් එල්ලන්න හදනවා. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාපු තැන හරි ධම්මසක් දෙසුම් තැන හරි බුදු වෙච්ච තැන හරි බලන්න ඕනේ. එහෙනම් එහෙම නැත්නම් අර කුමාරයා උපදිත් තැන හරි ගිහිලා හොයලා බලන්න ඕනේ මාර්ගඵල ලබන්න කියලා. ඒ පස්සේ එල්ලන්න හදන කෑලි ඒවා අපිට පැහැදිලිවම පේනවා ධර්මයේ කිසිම හිමිකමක් අයිතියක් නැති කතාවල් කිය. අයි පොඩ්ඩක් අහලා බලමු මේ ත්‍රිපිටකයේ දන්න ත්‍රිපිටකයේ තියෙන දහමක් පැහැදිලිව දැනගන්න ඕනේ. මොකද්ද? සරිත් මුගලන් කියන්නේ අපේ ඉන්න අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම මේ බුද්ධ ශාසනයේ ඉන්න බුදු පියාණන් වහන්සේ ළඟට හිටපු අග්‍රශ්‍රාවක දෙනම කෝලිත උපතිස්ස කියලා නම් දෙකකින් මේ දෙන්න හඳුන්වනවා. මුල් කාලේ ත්‍රිපිටකයේ හොඳට පැහැදිලිව මේ දෙන්නගේ චරිත විග්‍රහය තියෙනවා. ගිලක්ගස මජ්ජ කියන නාට්‍යය බලන්න ගිහලා මේ තරුණ කාලේ මේ දෙන්න ඒ නාට්‍යය බලනකොට යම් කලකිරීමට පත්වීමක් වුණා. අනේ අපි මොනවද මේ කරන්නේ? ලෝකෙ ඇලි ගැලී වාසය කිරීමේ මේ කරන වැඩි තේරුම මොකද්ද? මේක විමුක්තියක් නෙමෙයිනේ, මහා මුලාවක්. අර සසර පුරුද්දට අනුකූලව මෙහෙම අදහසක් ආවා. ඒ දෙන්නම කල්පනා කරලා නිගමනය කළා අපි විමුක්තිය හොයාගෙන යන්න ඊට වඩා හොඳයි. පැවිදි වෙමු. හැබැයි බුද්ධ ශාසනය නෙමෙයි පැවිදි වුණේ. සංජය කියා පරිබ්‍රාජකයෙක් හිටියා. ඔය සංජය කියන පරිබ්‍රාජිකයාට 200 ගණනක් හිටියා තමන්ගේ ගෝලියෝ. ප්‍රහිත පුද්ගලෙක්. හැබැයි බෞද්ධයෙක් නෙමෙයි. නමුත් මේ දෙන්නට ඉස්සෙල්ලාම යන්න හම්බුනේ එතෙන්ට. ඒ දෙන්න ගිහිලා ඉතින් පැවිදි වුණා. පැවිදිලා බැලුවට කිසිම දහමක් වටිනා දෙයක් එයාගෙන් කියවෙන්නේ නැහැ නිවන් දකින්න. මේ දෙන්න කතා කරගත්තා. අපි කොහොම හරි කවුරු හරි දන්න කෙනෙක් හොයමු. දන්න කෙනෙක්ගෙන් හොයාගන්නේ කාට හරි ඉස්සෙල්ලා හම්බුන කෙනා මට අනික් කෙනාට කියමු. මෙහෙම කතිකාවක් කරගෙන නිතරම ඉතින් ගැවසෙනවා. කවුරු හරි පැවිදියා යනකොට තත්ත්වේ ටිකක් විමර්ශනය කරලා බලනවා. මෙහෙම යනකොට බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් කරන අස්සජී කියන මහරහතන් වහන්සේ පිණ්ඩපාත වඩින අවස්ථාවක් දැක්කා. මේ ශරීරත් හාමුදුරු එදා තම පරිබ්‍රාජිකයි. බුදුබණ පදයක්වත් අහලා නැහැ. හැබැයි අමුතු විශේෂයක් දැක්කාර අස්සජී හාමුදුරුවන්ගේ. ගමන හරි සාන්තයි. බොහොම ඉන්ද්‍රියන් සංවරයි. පැහැපත් නුණා. කිසිම කලකිරුටක් තියෙන ලකුණුවත් නැහැ. චිත්ත ප්‍රසාදයි. විශේෂයක් තියෙනවා පොඩ්ඩක් ඉහින් කිට්ටු කරලා බලන්න ඕන කියලා තමයි ගිහිල්ලා. දානේ වරදලා ඉවරුණාට පස්සේ යපපත්තානත් කරලා. ඔබ වහන්සේ කවුද? ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද? ඔබ වහන්සේ දන්නේ මොන ධර්මයේද? මෙහෙම ඇහුවා. හැබැයි බුදුහාමුදුර උපන් දැන්න ගිය කෙනෙක් නෙමෙයි මේ හරි උත්හාමුදුර එදා. අතරමඟ හම්බෙලා වෙච්ච සිද්ධිය. මම එච්චර ධර්මයක් කියන්නේ දන්නේ නැහැ. මගේ ශාස්ත්‍රවල නම් බෞද්ධ ගෞතමයන් වහන්සේ නැත්නම් බුදු පියාණන් වහන්සේ. මම එච්චර දන්නේ නැහැ මම ලාලුත පැවිදිච්ච කෙනෙක් මෙහෙම පිළිතුරක් හම්බ වුණා ස්වාමීනි දන්න හරියක් කියන්න කෙටි මට හොඳලම ඇති මම ලොක තෝරාගත්තා යේ ධම්මා හේතු පබව තේ සං හේතුන් තථාගතෝ ආහ වචන දෙකයි ඇහුවේ පද දෙකයි සෝවන් ඵලෙටපත් වෙලා ඉවරයි දැන් කොයි පොතේද තියෙන්නේ බුදුහාඳුර උපන්තන බලන්න ගියා හරි දැන් ඒ අවස්ථාවේ දෙපොළයි තිබුණි උපන්තනයි මුතුන් පොළයි බුදු වෙච්ච තැනයි ධම්සක් වැතුම් සූත්‍රයේ දේශනා කරපු තැන හතරෙන් පිරිනුවම් පාපු තැන නැහැ ඔය තුන් පොළ තිබුණා ඉතින් අසජී හාමුදුරුවෝ නම් කියලා නැහැ මේ වැඩේ හරියන්නේ නැහැ මේ ඵලයේ ලබන්න ගිහිල්ලා බුදු වෙච්ච දෙන හරි උපන්තන හරි අපි ඉතල ධර්ම දේශනා කරපු තැනක් තියෙනවා එතන හරි බලලා වරින් කියලා ඉතයි යවි වෙනන්නේ නැහැ සරිත් හාමුදුරුවෝ එහෙම එකක් කොහෙවත් සඳහන් වෙලා නැහැ ඔය ගාථාවේ පද දෙක කියන සෝවාන් ඵලයට පත් වුණා ධර්මයේ පැහැදිලිව තියෙන දේ. ඊට පස්සේ ඔය එකක්වත් දැන්නේ නැතුව හිටපු මොගලන් හාමුදුරුවෝ අර පරිබ්‍රාජික කුලසේ ඉන්නවා. ආපහු ගියා තමන්ගේ යාළුවාට දැනගත දහම කියා දෙන්න. එනකොටම දැක්ක මොන හරි ප්‍රබෝධයි. විශේෂ ධර්මයක් ලැබිලා තියෙන බව. අද නම් විශේෂයක් ලැබිලා තියෙන බව පේන අනික මට මලත් කියන්න කොහොමද චිත්ත ප්‍රහාදයෙන් ඒක ඇහුවා. මට හම්බුණා සත්‍යය කියලා ඒ ගාථාව කිව්වා. ඒ ධම්මා හේතුඵලව තේ සං හේතුන් තථාගතෝ ආහ තේ සං හේතියෝ නිරෝධෝ ඒවං වාදි මහා සමනෝ පද හතර ඇහෙනකොට එදා මුගලන් හාමුදුරුවෝ ලෙනාර උපතිස පරිබ්‍රාතික ඒ දෙන්නම සෝවාන් ඵලෙ විහිදියා දැන් ඉතින් කොතනකවත් හැරීත් මුගලන් දෙන්නම සෝවාන් ගුණී උපදිච්ච තැන බලලවත් බුදු වෙච්ච තැන හොයලවත් එහෙම එහෙකින් නෙමෙයි කියන්නේ පැහැදිලි සාක්ෂි ඔතන පටන්ගෙන වනහාපු කිසිම කෙනෙක් බුදුරන් වහන්සේ කියලා නැහැ ගිහිල්ලා මම බුදු වෙච්ච සෙනයි ඉපදිච්ච සෙනයි බලලා වරෙල්ලා නිවන් දකින්න නම් කියලා එහෙම එකක් කියලා නැහැ නමුත් මේ අපේ ස්වාමීන් වහන්සේ නම කවුද දන්නේ කවුරුනා කියලා තියෙනවා එහෙම එකක් කියලා මේ මිලියා තියෙන්නේ ඉතින් සදහවත් කුල පුත්‍රයින්ට නැන්නම මේ පෙන්වන්නේ මොකද්ද සද්දාස කුල පුත්‍රස කිව්වේ සදහවත් කුල පුත්‍රයින්ට කියන්නේ මේ ධර්මයේ කෙරෙහි චිත්ත ප්‍රසාදයක් ඇති කුලපුත්‍රයෝ කියලා නම් කිව්වේ මේ බෞද්ධයෝ ගිහිවතෙන් ඉන්න බෞද්ධ පිරිස් ඒ කුලපුත්‍රයෝ කියලා කිව්වේ ඒකයි ආර්ය කුලයේ උපන් ආය කියලා කියන්නේ මේ ඇයට පහන් සංවේගයේ උපදින්න බලන්න සුසු තැන් හතරක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පින්වන් පාණ්ඩ ඉස්සලා ඒ කාරණා හතර පෙන්නුවා දැක හිත සතුටින් පහදවාගත් පවනත් බොහෝ හිතසුව පිණිස හේතු වෙනවා කියලා විග්‍රහ කළා ඒ නිසා සදහවත් කුලපුතුන් මෙන්න මේ කියන්නා වූ ස්ථාන හතර දකින්න නම් ඒ ඇයට බොහොම හොඳයි. හිත පහන් සංවේග උපදවන්න සුසුයි කියලා. ඉතින් ඒ කාරණේ තමයි මේ පටලවල අරන් තියෙන්නේ. ඒකාන්තයෙන් සෝවාන් වෙන්න බෑ හතන එකක් දැක්කහම. ඉතින් ওই හතර තියෙන තැන හොයන්න යන්න එපා ඊළඟට. එතකොට තමයි කබර ගෝයා තල ගෝයා කරගන්න පුළුවන්. මොකද දෙවෙනි ප්‍රශ්නේ තමයි තියෙන තැන දන්නේ අපි. ඉපදිච්ච තැන දන්නේ බුදු වෙච්ච තැන දන්නේ අපිනේ. ඉතින් අපි ලාට වරිල්ලා කොහොමද ඉතුරු ටික කරගන්න. ඉතින් ඔය බලල්ලවා කොස්සට බානවා වගේ වැඩ. කබර ගෝයා තල ගෝයා කරනවා වගේ කරන වැඩ කරන්න හොඳ නැහැ. බෞද්ධින්ට ධර්මීය කියා දෙන්න බෑ නිවන් දකින්න. නිකම් මේ පැටලිලි හදාගෙන නිකම් බොරුවට ගැටෙන්න යන්න අවශ්‍ය නැහැ. බුදුරජාන් වහන්සේ දේශනා කළ සත්‍ය බෝධිපාක්ෂික ධර්මයේ තියෙන අරිහත් වෙනපත් වෙනකන් කටයුතු කරගන්න. එයා එක එකනාගේ ධර්මයට නොගැලපෙන කාරණා අහලා විකෘති කරගන්න අවශ්‍ය නැහැ. තේරුම් වලින් ධර්ම මාර්ගය අනුගමනය කරලා ඉතින් නිවන් අවබෝධ කරගන්න බලන්න. ඉතින් මේ වගේ දේවල් පෙන්නලා එක එකලා ඉතින් ඔහොම කින කතා තියෙන දැන් ඔකට කාරණා පෙන්න පුළුවන් කියන්නේ. ඕවා බමුණන්ගේ කතා. ඔවා ත්‍රිපිටකය කියන්නේ බුදු බණ නෙමෙයි. අන්තිමට මොකද වෙන්නේ? ඊළඟට දෙවෙනි පහර වදිනේ ත්‍රිපිටකයට. මිසයිලයක් ගැහුවා වගේ. ත්‍රිපිටකයට මිසයිල පහර දෙන්න ඊළඟට බලනවා. මොකක් නිසාද? ඔය කතා බමුණන්ගේ. ඔවා නෙමෙයි බුදු බණ කියන්නේ. ඊට පස්සේ මම කියන එකයි බුදු බණ. අනික බුදු බණ නෙමෙයි. ඕම ගිහිලා ගිහිලා අන්තිමට අර මාළුලෑලට වෙච්ච එක වෙනවා බුදුදහම ත්‍රිවිධකේට. මෙහි අලුත් මාළු විකිණීමට තිබේ කියලා බෝඩ් එකක් ගහගත්තලු මිනිහේ අලුත් මාළු වෙලදාකර මිනිහේ. ඔහොම ඉන්නවා තෙන්න ගියලු එක මිනිස්සේ. උඹ නිකනුත් දෙනවද බං මාළු විකුරන්නේ නැතුව ඉවවා ඉතින් විකිණීමට කියලා ලියන්න ඕනේ ඉතින් විකුරන්නේ නැහැ මාළු තියා ඉන්නේ උඹ නිකන් දෙනවද හැබැයිද කැපුවල විකිණීමට මෙහි අලුත් මාළු තිබේ කියලා ඉතින් බෝඩ් එකේ තියනවලු තාමිනිය එකාවල් උඹ පරණ මාළු තිකුනවලු අලුත් මාළු නැතුව නෑ නෑ අලුත් මාළු ඉතින් ලිපේනවා ඉතින් අලුත් මාළු පරණ මාළු ගද ගහනවා පේන්නේ නැතුව හොයන්න බැරුවේ ආයෙ නයික කපමුක මෙහි මාළු විකිණීමට තිබේ කියලා ගැහුවා මෙහි මාළු තිබේ විකිණීමටත් ඉවරයි අලුත් කෑල්ලත් ඉවරයි ඉතින් මාළු තියෙනවා වෙන්නේ නැතුව බං ඔය තියෙනවා ඉතින් වෙන මොනවද තියෙන්නේ මෙතන තාමිනිහේ කැවිදින් කිව්වා ඇත්තනේ නා කියලා ඒකත් කැපුවා දැන් මෙහි තිබේ කියලා ගැහුවා අන්තිමට බලනකොට ඉතින් තියෙනවා නා පේනවා නින් නැත්නම් නැතිවා පේනවා නෝක කියන්නේ දෙයක් ඇයි තාමිනිහේ කිව්වා මෙහි කියලා විතරක් හිතුණා මොකද්ද මෙහි කියන්නේ අන්තිමට මෙහි නා තියෙනවා ඉතින් මෙහි නැත වෙන කොහෙද තියෙන්නේ වැඩක්ම නෑ කියලා එකම කපලා දැම්ම ඒ වගේ දැන් ඉතින් ওই ත්‍රිපිටකේ කෑලි ඕක බමුණගේ අරක මේ බමුණගේ මේක මහ බමුණගේ ඔක්කොගේම කීකේ ත්‍රිපිටකේ කපන්න ගියාම එක එක නාය කියමන් අනුව කාලයක් යනකොට ත්‍රිපිටකේ අන්තර්දාන වෙන්න හේතු වෙනවා කියේ යුතු එකම වැදගත් දෙයක් තියෙනවා අටුවාව කියන්නේ ත්‍රිපිටක නෙමෙයි අටුවා පොත් කියලා පස්සේ ලියාගත්ත පොත් තියෙනවා ඔය එක එක සාහිත්‍ය පොත් ත්‍රිපිටකේ තමයි අදත් මේ ගෙනහල්ලා පූජා කරගත්තේ ඔයිටර ත්‍රිපිටකයක් ලෝකේ දැනුවත් වෙන්නේ ආයි ලෝහුතර බුදුරයන් වහන්සේ නම පහළ වෙන්න ඕනේ. ඔයිටහා ත්‍රිපිටකයක් හදලා පෙන්නනවා පෙන්නන්නේ. ඒ සුද්ධ ත්‍රිපිටකේ දැන්ට තියෙන. ඔය ටික නැති වුණොත් එහෙම ආයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ බුදු වෙච්ච කාලේ කොහෙද ත්‍රිපිටකය අහගන්න. එතකන් එහෙමනම් කාටවත් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් ඔය ත්‍රිපිටකේ කපලා දාලා වෙන ත්‍රිපිටකයක් හදන්න කියන්නේ සමතේක ඇත්තෙත් නැහැ. එහෙනම් තියෙන්නේ තමන් කියන වචනය දහමක් ඇත්නම් ත්‍රිපිටක ධර්මයට විරුද්ධ නම් කියන්න හොඳ නැහැ. විමර්ශනය කරලා බලන්න තියෙන එකම වස්තුව ඔච්චරයි. 2500ක් යනකම් හැකිච්ච එකම වස්තුවත් ඔච්චරයි 2600ක් යනකම්. එහෙනම් අපිට ගන්න තියෙන ත්‍රිපිටකයේ කැපෙන කතා නම් කවුරු කිව්වත් ගන්න එපා මම කිව්වත් ගන්න එපා. ඕනේ වෙලාවක මම කියන කතාවක් තියෙනවා නම් ඔබ වහන්සේ මෙහෙම කිව්වා ත්‍රිපිටකයේ යහවල ස්ථානයේ මෙන්න සූත්‍රයේ ඔය කතාව මේකේ වැරදි කිව්වා නම් මං දොහොත් මුදුන් දීලා පිළිගන්නවා මට වැරදුනා මට සමාවෙන්න ඇත්ත මං කියන්නම් කියලා. හැබැයි තාම නම් එහෙම එකක් මට කවුරුවත් කියන්න පෙන්නුවේ නැහැ. පෙන්වන නම් නිකන් මුලාවට සමගේ මතයක් පෙන්වන්න පුළුවන්. ත්‍රිපිටකයේ අනුකූලව හොයලා බලලා විමර්ශනය හැකි තරම් කළා තමයි. ඒක ධර්මානුකූලවත් බව ඥානාන්තව විමර්ශනය කළා තමයි කෙනෙකුට යමක් විග්‍රහ කරලා දෙන්නේ. මේ නිසා කවුරු කරත් කවුරු කිව්වත් අවංකවම ත්‍රිපිටකයේ යටත් වෙන්න ඕනේ. එහෙම යටත් නොවුනොත් එහෙම ඒක බමුණාට දැම්මොත් එහෙම අනේ මන්ද කොහොම මැරෙන්න වෙයිද කියලා අවසාන. ඒ තරම් භයානකයි. ඉතින් හොඳින් තේරුම් ගන්න ත්‍රිපිටකයට විරුද්ධ වෙන්න යන්න එපා. ලෝකේ තියෙන වටිනාම දේ යම් කිසි මොනවා හෝ හේතුවකින් හිතන්න බැරි ගැඹුරු දහමක් ඉතුරු වෙලා තියෙනවා. මේක හරි පුදුමයි. අභිධර්මයේ කියවලා බලනකොට හරි පුදුමයක් හිතෙනවා. මේ අති සූක්ෂම නියමයන් එහෙ එක ටිකක් පරස්පර නැති මෙච්චර දුර ගෙනාවේ මොන මොලයකින්ද මේක ලියලා පොතේ ලියවුව එක පරම්පරාවට වෙනස් නොවී ගෙනත් තියෙනවා පේනවා එකින් එක විමර්ශනය කරලා බලනකොට ඒ න්‍යායයන් අනුව බලනකොට ඒ තරම් මේ හිත පිළිබඳ අති සූක්ෂම විග්‍රහයන් ඒ වගේම සූත්‍ර පිටකයේ වෙනලා තියෙන විස්තර බලනකොට එක තැනකවත් තව තැනකට පරස්පර ක්‍රියා පෙන්වන්න දෙයක් නැහැ ඊතර සූක්ෂම සත්‍යයක් මේ තරම් කාලයක් ගෙනාපික පුදුමයි කියලා හිතෙනවා. එහෙනම් අපිට තියෙන්නේ ඊට අනුකූලව අපිට වැටහෙන එක අරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න වළනක මිසක් එක එක කෙනාගේ නාඩගම් පස්සේ කියන කිනේව පති කරලා හිටත් දුක් වේදලා මුලාවටපත් වෙන්නේ නැතුව ධර්මයේ තුලින් අපිට නිවන් දකින්න අවශ්‍ය ටික හොයාගන්න එකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් දහමක් තේරෙන්නේ නැත්නම් නොතේරෙන දහම් පැත්තක තියලා තේරෙන දහමකින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න උත්සාහ කරන්න කියලා. ඒක ඥානවන්තයාගේ ඉදිරිත කිය. මේ සද්ධර්මයේ අතුළු දහන් වෙන අනාගත බය සූත්‍ර කියලා සූත්‍ර විග්‍රහ වෙනවා. ඊට මොකද කරන්න කිව්වේ? තරණ කරලා හිටන් ඔක්කොම කරලා හිටන් යුද්ධ කරලා බිඳලා හිටන් රකින්න නෙමෙයි කිව්වේ. විනාශ වෙන්න ඉස්සෙල්ලා අතුළු දහන් වෙන්න ඉස්සෙල්ලා අප්‍රමාදව තමන් නිවන් අවබෝධ කරගන්න උත්සාහ කරන තියෙන හරිය. ඒ බුද්ධ දේශනාව. මේ අපිට තියෙන්නේ බලහත්කාරින් ඔබ රකින්න නම් බෑ. විද්‍යාමානෙච්ච මොන කොතරම් හොඳ දෙයක් වුණත් ලෝකේ කාලයත් සමගම ගෙවිලා වෙනසිලා යනවා, යටපත් වෙලා යනවා. ඒක හැටි. ඊට ඉස්සෙල්ලා ලැබුණ අවස්ථාව තව එහෙම වෙලා නැති නිසා නිවන් දකින්න මග තවම තියෙනවා. හැකිතරම් අහලා අහලා තේරුම් බලන් අනේ මේ ලෝකේ කියන්නේ අසාර දෙයක් කියලා ධර්මානුකූලව තේරුම් බරගෙන අත්හැරීමෙන් නොවැළමෙන් මිදීමෙන් ලබන නිවන් සාන්තිය තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒක මහ ලොකු දෙයක් නම් නෙමෙයි, මේ ධර්මයේ තියෙන නිසා, නුවණ තියෙන නිසා. ධර්මයේ නැත්නම් තමයි ලොකුම ලොකු දේ වෙන්නේ ලෝකේ නිවන් දකින්න එක. ඒ ශ්‍රී සද්ධර්ම රත්නයේ කියන සද්දම්මෝ පරම දුර්ලභෝ කිව්වෙත් ඒකයි. ඒ පරම දුර්ලභ ධර්මයේ තව තියෙන නිසා ඒක පුදුමයක් නෙමෙයි, අමාරුවක් නෙමෙයි. අමාරු කාරණේ තව යටපත් වෙලා නැහැ ඉවරට. එහෙම මෙහෙම පොඩ්ඩක් එලා ඇති. නමුත් තවම සුද්ධ ඇතුව තියෙනවා නිවන් අවබෝධ කරගන්න කිසි සැකයක් නැතුව සත්‍ය ධර්මයේ. එක එක කෙනාට ඕනේ වෙන අහලා හරියන්නේ නැහැ. ධර්මයේ ධර්මයට ගැලපෙන්න ඕනේ. විනයට ගැලපෙන්න ඕනේ. ඊට අනුකූලව කටයුතු කරලා ප්‍රතිපත්තියෙන් යථාර්ථය ලබා ගන්න බලන්නේ.